අපි උදේ වරුවේ විශේෂ දහම් කොටසක් විග්‍රහ කරගත්තා. මාර්ගඵල අවබෝධයේ තත්ත්වය තේරුම් ගැනීමට ඉස්සෙල්ලා අවශ්‍යම කාරණය මාර්ගය වඩන එක කියන කාරණය බුද්ධ දේශනාව. බුදුරජාන් වහන්සේ අහනවා එක් අවස්ථාවක, මහණනි, ගහක් හිටවාගත්ත ගොවියෙකුට, ඒ කියන්නේ අවශ්‍ය කරන වෘක්ෂයක් මොනවාරි ගහක් හිටවාගත්ත කෙනෙකුට, එහි පල දරන්න ඕනනම්, කඳ ඕනනම්, මල් පල ඕනනම් අවශ්‍ය නම් ඒ ගොවියා කුමක්ද කරන්න ඕනේ කියලා අහනවා. ඒ වෙලාවේ බුදුරන් බාල භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා, ස්වාමීනි, ඒ ගහට සාත්තු කරන්න ඕන. ඒ සාත්තුවට අමතරව මල් පල ලබා ගැනීමට, කඳ ලබා ගැනීමට ගොවියට තවත් කරන්න දෙයක් තියෙනවද කියලා අහනවා. ස්වාමීනි, තවත් කරන්න දෙයක් නැහැ, තේරෙන්නේ නැහැ, එහෙම එකක් නැහැ. බුදුරන් වහන්සේ කනු මත කරලා කියනවා, අන්නේ ඒ වගේ මේ දහම් පල නෙලා ගන්න අවශ්‍ය නම් එම ඇවිසින් මේ මාර්ගය අනුගමනය කරන්න, මාර්ගය නැවති සාත්තුව කරන්න. එන අපි කළ යුත්තේ අවශ්‍ය කරන මාර්ගය නැවති සාත්තුව. මේකෙදි වැදගත් දෙයක් තියෙනවා. මේ සාත්වයේ මුල කොතනද කියලා බලන්න ඕන. හැබැයි දැන් නුවණ අවශ්‍යයි. පළවෙනි දන පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කිව දෙන මේ ප්‍රධාන තැනක් වෙනවා. අනිකාර ධර්මයේ වැඩක් නැහැ කියන එක නෙමෙයි මේ කිව්වේ. මාර්ගඵල අවබෝධ වෙන්නේ උපරිම ඵල නෙලා ගන්න නම් මේ ධර්මය අවබෝධ කරන ප්‍රඥාවන්තය වින්න ඕනේ. ඒක ප්‍රඥාවෙන් අඩු අයට කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි ප්‍රඥාව වැහිලා තියෙන්න පුළුවන් විවිධ හේතු උඩ. ඒ බාහිර හේතුන්ගේ හටගත්ත නැන ඒ විවිධ හේතු අරගන්න ක්‍රම තියෙනවා. ශාසනය තුළ නොයෙක් ආකාරයෙන් බුදු ගුණ, දහම් ගුණ, සඟ ගුණ සිහි කරනවා නම් හරි, එබඳු උතුමන් ඇසුරු කරන දර්ශනය කරන ඒ දර්ශන මාත්‍රයේ පවා, එබඳු උතුමන්ගේ ශ්‍රවණ සද්ද ශ්‍රවණ මාත්‍රයේ පවා අර කියන වැහුම් ඇරෙන්න හේතු වෙනවා. අර මණ්ඩුක දිව්‍ය පුත්‍ර වාග්යය කියනකොට පේනවා, සසර හේතු වාසනා තිබුණත් සංසාරගතව තිබුණ මාර්ගඵල නොලබල හිටපු නිසා, සතරපා උප්පත්තියෙන් මිදිලා නොහිටපු නිසා තිරිසන් අත්බැවක ගෙම්බෙක් වෙලා ඉපදුනා. මණ්ඩුක කිව්වේ ගෙම්බා. හැබැයි බුදුරජාන් වහන්සේ දේශනා කරන ධර්ම නාදය හරි මිහිරි. සසර පුරුද්දක් එහෙම තියෙන නිකම්ම ගෙම්බන් ට්‍රොයිඩිය කරගන්න බෑ. ඒ සසරේදී හේතු වාසනා තිබුණාට තිරිසනෙක් වෙලා උපන්නත් සසර පුරුද්දේ සද්දෙට සවන් දෙන්න හිතෙනවා. චිත්ත ප්‍රසාදය ඇති වෙන්න හේතු වෙනවා. මෙන්න මෙහෙම අවස්ථාවකේ චිත්ත ප්‍රසාදයේ මහ පින. ඒ පින නිසා දෙවියෙක් කියලා උපදින්න හේතු වුණා. ඒ මොහොතේම යම්කිසි දරුවෙකුගේ නැනම් ගොපළු දරුවෙක් ගැන කියන්නේ, ගොපළු දරුවෙකුගේ කෝටුවකට හිර වෙලා හරක් බලන්න ගෙනියන කෝටුවකට හිර වෙලා ගෙම්බ එතන වලා. ඒ මොහොතේ මේ චිත්ත ප්‍රසාදය නිසා මැරිලා දිව්‍ය පුත්‍රයෙක් වෙලා උපන්නා. අන්නේ දිව්‍ය පුත්‍රයෙක් වෙලා ඉපදුන නිසා ඒ සම්පත්තිය මොකද්ද කොහොමද කියලා බලන්න ඥානියත් ඒ මොහොතේ පහළ වුණා. බලනකොට දැක්කා අර තිරිසන් සතා වෙලා ගෙම්බා වෙලා ඉපදිලා ඉන්න වෙලාවෙත් බුදුරන් වහන්සේ දහම් දේශනා කරන නාදීට සවන් දීමේ ප්‍රසාදයේ මට මෙච්චර ලාභයක් ලැබුණානේ කිය. වැඩි වෙලාවක් ගියේ නැහැ. ඒ මොහොතේම දේව ශරීරයෙන් ඇවිදිලා බුදුරන් වහන්සේ ළඟ පෙනී සිටලා ඒ වෙලාවේ බුදුරන් වහන්සේ ඒ මුල් කරගෙනම ධර්ම දේශනා කෙරුණා. ඒ වෙලාවේදී මණ්ඩුක දිව්‍ය පුත්‍රයා කිව්වේ, ගෙම්බා ඊට ඉස්සෙල්ලාත්මේ ගෙම්බි දෙවියෝ එහෙම නෙමෙයි, ඒ ගෙම්බා වෙලා හිටියේ නිසයි මණ්ඩුක දිව්‍ය කියන නම ආවේ. ඒ දිව්‍ය පුත්‍රයා එතකොට සිසේතුක උප්පත්තිය ලැබලා තියෙන්න ඕනේ. ප්‍රඥාව මතුවලා තියෙන්න ඕනේ. පඤ්ඤාවන්ත සායන් ධම්මෝ කියන තී රබණ්ඩ හේතු වාසනාවන්ත දෙවියෙක් වෙන්න ඕනේ ඉස්සෙල්ලා අද්දැවේ ගෙම්බා වුණා. එනහ හිතාගන්න මේ මිනිස්සෙ කොතන ඉන්නවද කියලා අපිට කියන්න පුළුවන්. සමහර අය කියනවා බොහෝ කාලයක් පෙරුම් පුරන්නවා එකම්ම මල් බලපන්න බෑ සෝවාන් වෙන්න බෑ. ඌ වගේ විවිධාකාරයෙන් අධෛර්යයටපත් කරනවා. ගෙම්බත් පෙරුම් පුරලා තිබිලා තියෙනවනේ. නැන්න එවලි බලහල ඉතින් ඒච්චරයි පෙරුම් පෙරුවේ. මාර්ග බලවන්න පෙරුම් පුරන්න උනා අර ගෙම්බත් පෙරුම් පුරලා තිබිලා තියෙන. එහෙනම් මිනිස්සු පෙරුම් පුරලා නැහැ කියන්න පුළුවන්. නිසා තේරුම් ගන්න අපි මේ එක එක පද වතන නෙමෙයි ඕනේ අපිට තේරෙනවා නම්. ප්‍රඥාව තියෙනවා නම් අපිටම දැනගත්ත හැකියි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මූල ධර්මයේ තිලක්ෂණේ තේරෙනවා නම් කියනකොට චතුරාර්ය සත්‍යය කියන්නේ අවබෝධ වෙන එක. ඉස්තලා ධර්ම ශ්‍රවණය කළා පූර්ව භාග නුවණ ඇති කරගන්න ඕනේ. ඒ නුවණ මෝරලා මෝරලා ඇවිදිලා තමයි ඒ තුලම තිබිච්ච දුක ලක්ෂණේ මහා ගැඹුරට තේරිලා දුක ආර්ය සත්‍ය දැක්කා වෙන සත්‍යෙටපත් වෙන්නේ. ඒක ආර්ය සත්‍යයක් දැක්කා නම් ඉතුරු ආර්ය සත්‍ය තුනත් මේ මොහොතේම පෙරපසු නොවි දකින්නවා. ඒක ධර්මයේ පෙන්ලා තියෙනවා. අන්නේ දැක්කාට පස්සේ ප්‍රඥාව බලවත් වෙනවා. ප්‍රඥාවෙන් ලෝකේ අසාරයි කියලා වැටහෙන ගැඹුරු නුවණක් එනවා. ඒ නුවණත් සමග ලෝකේ පිළිබඳ එක්තරා මට්ටමක චන්දරාගයේ මිදීමක් වෙනවා. ආවර්ජන කරලා බලන්න හැකියාවක් තියෙනවා නම් ඔහුට තේරෙනවා. මට මේ ධර්මාභෝධය ලැබෙන්න ඉස්සෙල්ලා මගේ හිත රාග අරමුණු වල මෙහෙමයි කැළඹුණේ. ද්වේෂ අරමුණු කෙරෙහි මෙහෙමයි ගැටුනේ. ඒ තත්ත්වේ ලොකු වෙනසක් වෙලා නේ කියලා තමන්ටම තේරෙනවා. ඒ අන්හි තේරුම් ගැනීම තුලින් තමයි දැනගන්නේ ඇයි එහෙම වුණේ කියලා. බලනකොට දකින්න ඕනේ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ගැඹුරු ධර්මයක් තිබිලට මට ඒක අහු වුණානි. ශ්‍රවණය කරලා දැනගන්න හම්බ වුණා. ඒ තමයි මෙච්චර කාල වෙහිලා තිබිච්ච අනිච්ච දුක්ඛ අනාත්ත කියන මේ තිලක්ෂණ ධර්මතාවේ. අන්නේක දැක්කාට පස්සේ ලෝකේ අසාරයිනේ කියලා වැටහුණා කියලා යම් කෙනෙකුට තේරෙනවා නම් කාගෙන්වත් අහන්න ඕනේ නැහැ මාර්ගඵල ලැබිලාද කියලා. Taman තේරුම් ගන්න. හැබැයි කාටවා කිය කිය උද්දාමින එකක් එහෙම නෙමෙයි. එයින් අතර වෙන හේකුත් නෙමෙයි. නිසා ඔවා කිය කිය ඉන්න දෙයක් නැහැ. චිත්ත ප්‍රසාදය ඇති කරගෙන ඉතුරු ටික සම්පූර්ණ වෙනකම් අරිහත් වෙනපත් වෙනකම් බලන්න. කවුරුවත් ඇහුවත් එහෙම මාර්ගඵල ලැබලාද කියලා. කවුරුවත් එහෙම කියවල හම්බෙන්නේ නැහැ, දැයි නෙමෙයි කාටවත් කිව්වර තේරෙන්නේ නැහැ. කියන්න ඕනකමකුත් නැහැ. පළල බල තියෙන එක පැත්තෙන් තියා මෙන්න මේ කියන කියමන් ටික හරිද බලන්න කියලා. අනිච්ච වෙන හැටි, දුක්ඛ වෙන හැටි, අනත් වෙන හැටි හරිද බලන්න කියලා ඒක විග්‍රහ කරලා දෙන්න. ඔබලත් ඒක වැටෙනවා ඔබ එමගේ යන්න කියලා කියනවා. කවුරු හරි අපි ඉතින් ලොකු එකක් නෙමෙයි, අපි පොඩි උපමාවක් ඇහුවොත් ලුණු කාපු නැති කෙනෙක්ගෙන් ඇහුව ලුණු නැති කෙනෙක් ඇහුවොත් එහෙම ලුණු කාපු කෙනෙක්ගෙන් ලුණු මොන රහද කියලා එයා කොහොමද කියා දෙන්නේ? ලුණු රහ තමුන් දැනගත්තා වළියට. ඔහුට ඒ දත්තේ දෙන්න ක්‍රමයක් නැත්නම් කියන්න ඕනේ. උඹල් ලුණු කැටයක් ආහඟ මෙන්න ලුණු. කාලවැළුවට පස්සේ ඔගේ එයාගේ අහන ලුණු රහ මොන රහද? මොකෙන් කියන්නේ? ලුණු රහයි කියන මිසක් වෙන කියන්න දෙයක් නෑ. ඔය ලෞකික පුංචි උපමාවලත් එකක් කියන්නේ නැත්නම් නිවන නිවන් රසයි කියන මිසක් වෙන කියන්න දෙයක් නෑ. ඒක අවබෝධ කරපු කෙනාට තේරෙනවා. අවබෝධ කරන මාර්ගය විතරයි පෙන්වා දෙන්න ඕනේ. නැත්නම් කවුරුවත් ඔව මග පල්ල අපල දහපුවාම ඔව් ඔව් කියලා කෑ ගැහුවල හරියන්නේ නැහැ. එහෙනම් ඒ අය ඒක විග්‍රහ කරලා දෙන්න ඕනේ. ඒකයි කාරණේ. ඉතින් දැන් අපි මේ පොඩ්ඩක් හරි කවන්නේ මේ මූල ධර්මයේ තේරුණා නම් අපි මුලදී විග්‍රහ කළා අනිත්‍ය වෙන හැටි. ඉතිර නෑ කිය කියන්නේ මේ කාලේ. එදා බුදුරජාන් වහන්සේ අනිච්ච වෙන හැටි කියලා හිතන් දුන්නා. ඒ විදිහට අට්ඨියති හරායති jigucchati අයංගුච්චතානන්ද සබ්බ සංඛාරේසු අනිච්ච සංඥාගිය. ඒ වගේම පරිසම්බිදා මග්ග ප්‍රකරණාදී සංගායන ධර්ම සංගායනාලුදී මේ සංගායනාලුඩ වෙච්ච පරිසම්බිදා මග්ග ප්‍රකරණාදී තමයි නියම අටුවා. අනික්වට අටුවා කිව්වට ඒ ආචාර්යවාද. ඒවා හේතු ඇතුව ඔප්පු කරන්න පුළුවන් ආචාර්යවාද බව. පොල්වත්තේ බුද්ධදත්ත හාමුදුරුව අටුවා විමර්ශන කියන පොතක් ලියලා ඒකේ සුගාක් විග්‍රහ කරලා තියෙනවා හේතු. ඔව් අටුවා නෙමෙයි ආචාර්යවාද කියලා පැහැදිලි සාක්ෂි ඇතුව. අන්න මුලින් තියෙනවා ඒ ආචාර්යවාද වශයෙන් නැහැ යටුවා කියලා පස්සේ කිව්ව බුද්ධකෝස හාමුදුරුව ලිව්වා කියන අටුවා වලදී. උන්වහන්සේ සමහර තැන්වලට උදාහරණ පෙන්නන්ද පරිසම්බිදා මග්ග ප්‍රකරණේ සාක්ෂි වල පෙන්නලා තියෙනවා. එහෙනම් ඒකෙන් පැහැදිලිව පේනවා උන්වහන්සේ අටුවා ලියන්න ඉස්සෙල්ලා තිබිච්ච පොතක් තමයි පරිසම්බිදා මග්ග ප්‍රකරණේ කියන අටුවා පොත. එහෙනම් අදත් තියෙනවා නිරුපද්දිනිතෝ. අන්න ඒ පොතේ තියෙනවා මොනවද කේනට් එන අනිච්චා. අනිච්ච කියන්නේ මොකද්ද? ඉතින් විවිධ ක්‍රම උප්පාද වයත්තේන අනිච්චා. උප්පාද වයත්තේන් අනිච්ච කියනවා කියලා උප්පාද වයත් විග්‍රහ කරලා තියෙනවා. මොකද උප්පාද වය කියන්නේ උදේ යව්වේ කියලා විග්‍රහ කරනවා. උදේ දකින්නේ 25 ලක්ෂණයක් දකි, වැය දකින්නේ 25 ලක්ෂණයක් දකි, උදේ යව්වේ දකින්නේ 50 ලක්ෂණයක් දකි කියන ලොකු විග්‍රහයක් අනිච්ච පිළිබඳ විග්‍රහ කරනවා. හැබැයි යෝගෙන් පෙන්නන්නේ මොකද්ද? අර කිව්ව අට්ඨියති හරායති jigucchati කියන කාරණා තුනෙන් යුක්ත වෙන යම් ලෝක ස්වභාවයක් ඇද්ද, ලෞකික බිහිවීමක් ලෞකික හටගැනීමක් තියෙනවා නම්, අන්නේ හටගත් ඒවා කොහොමද හටගන්නේ, මොන මොන හේතුවෙන්ද හටගන්නේ කියලා දැන ගැනීම උදේ ඥානේ. ඒ හටගන්නේම නතර කරන්නේ කොහොමද? අනේ මට නම් මේක වෙන්න එපා කිව්වට හරියන්නේ නැහැ. අනේ මල් නම් ආයි උපදින්න එපා කිව්වම උපදින්නේ නැන්න කොච්චර ලේසිද? එහෙම කිව්වට වෙන්නේ නැහැනේ. ජාති ධම්මානං ආවුසෝ සත්තානං ඒවං ඉච්ඡා උප්පජ්ජති. ඇවැත්නි මේ ජාති ධර්මයේ ස්වභාවය කියලා ඉන්න සත්වෙන්න මෙහෙම කැමැත්තක් උපදිනවා. අවෝ වතම යන්න ජාති ධම්මානං අස්සාම. අනේ මට මෙහෙම ජාති ධර්මයක් පහළ වෙන්නේ නැහැ නම් කියලා හිතක් එනවා. ලකෝ පණීතං ඉච්ඡාය පත්තබ්බං. ඒක කැමැත්ත උනාලා හරියන්නේ නැහැ. උපදින්න හේතුවක් තියෙනවා. අන්නේ හේතුව නැති කරගත්තොත් උපදින්නේ නැතුව නැති වෙනවා මිසක්. අනේ මන්නම් උපදින්න එපා කිව්වට හරියන්නේ නැහැ. හේතුව දන්නේ නැතුව කොහොමද නතර කරන්නේ? ඒ නිසා උපදින හේතුව දකින්න ඕනේ. උපත දකින්න ඕනේ. මොකද්ද උපන්නේ? අනිච්ච දුක්ඛ අනාත්ම සම්පින්දණය. අනිච්ච දුක්ඛ අනාත්ම සම්පින්දණය උපන්නේ මොකක් නිසාද? උපදින්න හේතුව විග්‍රහ කළා. හේතු පහක් පෙන්නනවා. අවිද්‍යා හේතුවෙන්, තණ්හා හේතුවෙන්, කර්ම හේතුවෙන්, ආහාර හේතුවෙන්, ඒ වගේම නිබ්බති හේතුවෙන්, ඔය ආදී වශයෙන් විග්‍රහ වෙනවා. අන්නේ හේතු මහා නිරෝධ වුණාම ඒ හට ගන්න අනිත්‍ය දුක්ඛ නැත්ත කඳ නිරෝධ වෙනවා. එන අනිත්‍ය දුක්ඛ නැත්ත වූ ජාතිය නිරෝධ කරන්නේ එහෙමයි. මෙන්න මෙහෙම ක්‍රමවේදයක් හරි ගැඹුරට පේන්නනවා. ඔය උද්‍යාවේ ඥානය කියන්නේ ඕකයි කියලා විග්‍රහ කරලා තියෙනවා. තව තැනක තව ක්‍රමයකට පේන්නනවා උද්‍යාවේ කියන්නේ මොකද්ද. පටිච්ච සමුප්පාදී චක්‍රයෙන් උදා වෙන හැටි දකිනවා නම් උදේ දකිනවා, උදේ ඥානය පහළ වෙනවා. අවිද්‍යායත්තේ අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං ආදී කිව්ව පටිච්ච සමුප්පාදී යමක් හටගන්න හැටි උදා වෙන හැටි නුවන්ට ගෝචරුනොත් උදේ ඥානය පහළ වෙනවා. අනේ පටිච්ච සමුප්පාද නිරෝධයක් තියෙනවා. අවිද්‍යායත්තේ වාසේස විරාග නිරෝධා, සංඛාර නිරෝධෝ, සංඛාර නිරෝධා, විඥාන නිරෝධෝ ආදී වශයෙන් අන්නේ නිරෝධ ඥානය පහළ වෙනවා. ඒ ටික හරියට දැනගත්තු ඔන්න ඕකරා කියනවා උද්‍යාව ඥානය පහළ වුණා අනිච්ච දැක්කා. යෝ ධම්මං පස්සේදි සෝමං පස්සේදි කිව්ව කාරණේ තොතෙන්දි සිද්ධ වෙනවා. අනිච්ච දැක්කනම් උද්‍යාව ඥානය දැක්කනම් පටිච්චසමුප්පාදේ සහ නිරෝධය දැක්කනම් ඔය ඔක්කොම කිව්වේ එකයි. එහෙනම් මෙච්චර ගැඹුරු දෙයක් විග්‍රහ කරලා තියෙන එකක් හැඟවිලා ඉතිර නැති හින්දායි මේ අනිත්‍යයි කියන්නේ ස්ථිර නැහැ, ස්ථිර නැහැ කියලා විතරම කෙටි වචනෙට සීමා කරගෙන ඒ මොන මොනවා හරි කර කර ඉන්නවා. නිවන් දකින්න බෑ කිය කී. නිවන් දකින්න බෑනේ ඉන්නා ඉතින්. එහෙම වුණා. හොඳින් තේරුම් ගන්න බැරි වෙන්න හේතුව එකක් දකින්න ඕනේ. බුදු පියාණන් වහන්සේ නම් එහෙම දේශනා කළා නැහැ. අභියෝගයක් කරලා තියෙනවා. යම් කෙනෙක් මේ බුදු දාන වහන්සේ පෙන්නපු බුද්ධ දේශනාවට අනුකූලව ප්‍රතිඵල ලබනවායි කියන එක බොරුවක්. ඒක වින්ද බෑ කියනවා නම් කොයි කාලේ හරි. ඒක හේතු සාධක තුනක් කියන්න කෙනෙක් නැහැ කියලා පෙන්නනවා. එනම් බුද්ධ මාර්ගයේ බුද්ධ වචනේ අනුගමනය කරපු කෙනාට ප්‍රතිඵල නැති වෙන්නේ නැහැ. නැති වෙනවා කියලා යමෙක් කියනවා නම් ඒක ධර්ම විරෝධී. එහෙනම් මේ කාලේ බුදුබණ ඇහුවට නිවන් දකින්න බෑ කියනවා නම් හේතු ඇතුව කියන්න නම් අයිතියක් නැහැ. ඉන් හොඳින් තේරුම් ගන්න ඕනේ. සත්‍ය අවබෝධ කරගත්තොත් මේ ප්‍රශ්නෙට උත්තර හම්බ වෙනවා. ඉතින් මොකද්ද දකින්නේ? දැන් අපි දැක්ක අනිත්‍ය කිව්වේ මොකද්ද කියලා අට්ටියේති. පෙළෙන හැටි. විවිධ පිළීම් අපි කිව්වා. ශරීරයක් මුල් කරගෙන තමයි ඔක්කොම ප්‍රශ්නේ. මොකද ඒ හේතුව? අපි අද කාලේ හැටියට උපමාවක් ගන්නවා නම් හැම වෙතනම මේ පුංචි පුංචි බල්බ් වලට ස්විච් දාලා තියෙනවා. ඔය එකක් එකක් ගන්න නිමාගෙන නිමාගෙන හැමතැනම නිමුවොත් ඒත් අර බල්බ් ටික නිමෙනවා. ඔය වැලේ මුල හොයාගෙන ගියාම තියෙන ලොකු ස්විච් එකක් මේන් ස්විච් එක කියලා. එකවරින් ඒක නිවල දැම්මත් අර ඔක්කොම බල්බ් ටික ඒත් නිමෙනවා. ලේසිම ක්‍රමී. ඒක නිමා ගන්න පහසුම ක්‍රමයක් තියෙනවා. කෙටියෙම ලේසියෙන් කරගන්න. අන්න ඒ වගේ ක්‍රමයක් තියෙනවා. මේ බුද්ධ ශාසනය තුල මේ ධර්මය අවබෝධ කර ගැනීමට ඔය අනිත්‍යතාවය බලනකොට අපි මේ හැම තැනම තියෙන ආසාවන් චන්දරාගයෙන් බැඳලා ඉන්නවා නම් හැම තැනම විවිධ මේ බාහිර ලෝකේ හැම තැනම දේවල් වලට අන්න ඒක අර මේන් ස්විච් එක වගේ මුලක් තියෙනවා. ඔකටම වඩා ආසාවෙන් බැඳලා ඉන්න එක තමයි මේ වස්ලේ කුණු කඳ. මම කියලා අදහසක් තියාගෙන ඉතින් මේ කුණු කඳන් වලට තමයි පරිවැදීම බැඳලා ඉන්නේ. මම සහ මගේ කියන කඳන් ටික මොනවද අර jigucchati කිව්ව ටික jigu ටික මලමුත්‍ර ටික ඕකෙන් හැදිච්ච කුණු කඳන් ටික. අම්මා කියන්නේ, තාත්තා කියන්නේ, දුව කියන්නේ, පුතා කියන්නේ, බෑණා කියන්නේ, මාමා කියන්නේ, ලේලි කියන්නේ, නෑදෑයා කියන්නේ, අසල්වැසියා කියන්නේ ඔය කුණු කඳන් ටික තමයි. එක එක මට්ටම් වලට ඉතින් මණික කියයි, රත්තරන් කඳ කියයි ඔක්කොම එක එක ඒවා කියන්නේ ඔය කුණු කඳන් ටිකට. ඔය තමයි මේන් ස්විච් ටික. එක එක පුද්ගලයා වැඩිපුරම ආශා කරන කෑල්ල. ඔන්නෝගරි තියෙන ආසාව දුරු කරලා දැම්මොත් තව ඉතුරු වෙන එකක් නැහැ. මහ ස්විච් එක වහපුවාම පොඩි පොඩි බල්බ් ටික නිකම්ම නිවිලා යනවා වගේ. ලෝකෙට තියෙන ආසාව ඉතුරු වෙන්නේ නැහැ. කයට තියෙන ආසාව ඉවර කරගත්තාම මෙන්න මේ නිසා මේ කය jigucchati කියලා දකින්න ඕනේ. මලමු වලින් හැදිලා තියෙන කුණු කඳ මිසක් මේක පෙලෙනවා මිසක් වෙන මොකද වැටනාද ඒ කියලා දකින්න. දැන් අපි මෙහෙම හිතන්න ඕනේ. යම් කිසි කෙනෙකුට දේපොළ ඉඩකඩම් වත්කම් මොනවා හරි පොතේ තියෙන සල්ලි ඔක්කොම ලක්ෂ ගාණක් තියෙනවා කියලා කියන්න පුළුවන්. කෝටි ගාණක් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඕම වෙලාවේදී ඇඟිල්ලක තුවාලයක් එනවා. තුවාලේ වැඩි වෙලා කුණු වෙනවා. දැන් මොකද කියන්නේ? ඇඟිල්ල බේරා ගන්න ඕන නම් ලක්ෂයක් විදං කරන්න ඕන. දෙකක් විදං කරන්න ඕන. හැබැයි මේක දවස් දෙකෙන් තුනේ බේරගත්තේ නැත්නම් කපන්න වෙනවා ඇඟිල්ල. කියන පරක් වේ කියන කමක් නැහැ දෙන්න ඉක්මන් කරලා ඇඟිල්ල බේරලා දෙන්න. අර ලක්ෂ ගානට වැඩි එක ඇඟිල්ල ලොකු වෙලා වටිනවා. තමන්ගේ අත්දැකීම. හිතලා බලන්න. ඊට පස්සේ කියනවා කරන්න දෙයක් නැහැ තුවාලේ ඔඩු ගිහිල්ලා. දැන් වැලමිට ළඟින් අත කපලා දාන්න වෙනවා. ලක්ෂ 10ක් වීදම් වෙනවා. හැබැයි මේ අත බේරා ගන්න නම් තව දවස් දෙකයි තුනයි තියෙන්නේ. මොකද කියන්නේ? ලක්ෂ 10 දීලා අත බේරා ගන්න කොහොමද ළඟල්නවා මිසක්. නෑ නෑ කවන්නේ කපලා දාන්න කියන කවුරුවත් කැමති නෑ. එහෙනම් ඔය විදියට ගිහිලා බලනකොට අතක් කකුලක් හපා ගන්න නැතුව බේරා ගන්න. අර දේපොළ පොතේ තියෙන මුළු සල්ලි කන්දරාව ඔක්කොමත් වැය කරනවා නම් ඒ බාහිර ලෝකේ තියෙන අපි ප්‍රිය කරන මනාප කරන ඔක්කොටම වැඩි. මේ ඇඟේ තියෙන කෑලි හතර ලොකුයිනේ. අත් දෙකයි කකුල් දෙකයි. ඊට පස්සේ කියනවා මේ අත කැපුවේ නැත්නම් කකුල කැපුවේ නැත්නම් තව දවස් දෙකකින් ඌ මැරෙනවා. මොකද කියන්නේ? කපන්නද මැරෙන්න අරින්ද? අනේ එහෙනම් කපන්න. ජීවත් වෙන්න ඕන. මොකේද ආසාව එනවා? මේ මම කිව්ව එක රැක ගන්න. මගේ කියන හරියක් තියෙනවා. මම කියන එකත් එක බැඳිලා. මම කියන මානසිකත්වයක් තියෙනවා. මම කියන ද්‍රව්‍ය වස්තුවක් නෙමෙයි. ගොඩනගාගත මානසිකත්වයක්. ඒ මානසිකත්වයේ කොටස් හැටියට මගේ මගේ කියලා මේ කෑලිලියකට කියනවා. කෝ මම මේ ඉන්නේ කියලා කෑලි ටිකම පෙන්නනවා. ඒ කෑලිල කොතනද මම ඉන්නේ ඇහුවොත් අත පෙන්නුවොත් ඒකට මොකද කියන්නේ? ඒක මගේ අත. මගේ දකුණු අත, මගේ වම් අත, මගේ දකුණු කකුල, මගේ වම් කකුල, මගේ බඩ, මගේ ඔළුව, ඒ ඔක්කොම මගේනේ. මගේ වකුගඩු, මගේ හදවත, ඒ ඔක්කොම මගේ වමිසක්. ඒතර මගේ වතුල මම නෑනේ. මගේ වනේ ඔක්කොම. එනම මේ මගේ මගේ කියන එකේ ලොකුවම හරිය දෙන්නේ ඔය දෙතිස් ගුණව කොට්ටාසේ කිව්වේ එක. දැන් මෙන්න මේ ටික තමයි අර අපි කිව්ව මේන් ස්විච් එක වාගේ වහන්න ඕන කිව්වේ චන්දරාගෙන් බැඳිලා තියෙන ලොකම ගුණ. ඔන්නෝක තමයි ඉස්සෙල්ලා බලා ගන්න දුන්නේ ලේසියට. jigucchati. හැම පැත්තෙම පිළිකුල් කරන එකක් නිසා මල මුත්‍රවල හොද එකක් හොයන්න තියෙනවා. පරිසරණය කරන්න කෝටු කෑල්ලක් අරගෙන ඉරට කෑල්ලක් අරගෙන යනවා. මල පහ කරලා ඉතින් බලනවා එකින් එක කෝටු කෑල්ලෙන් ටික ටික අහක් කර කර ඉරට කෑල්ලේ. සුද්ධ කෑල්ලක් එම හොයාගන්න. ගදර ඇති එකක් හොයාල කොහෙද තියෙන්නේ? මල මුත්‍ර මුත්‍ර ටිකකුත් තියලා පැත්තක තියලා පල් වෙන්න ඇරලා හිටන්. කන් හැන්දක් අරගෙන හැන්දෙන් හැන්ද අරන් අයින් කරලා අයින් කරලා පිරිසිදු මුත්‍ර ටික හොයනවා. කොහෙද තියෙන්නේ? මාත්‍රයක්වත් ගන්න පිරිසිදු එකක් නැහැ. මොනවද තියෙන්නේ? ජීගු මල මුත්‍ර. ඔය මල මුත්‍ර වලින් පිළිලා තියෙන එකට කියනවා jigucchati. මෙන්න මේක දැක්කනම් අනේ මේ කය කියන්නේ මේ වල මුත්‍ර ගොඩක් මිසක් යන්න හරයක් ඇති එකක් නෙමෙයි කියලා. ඔන්නෝකත් අනිත්‍ය ලක්ෂණයක්. එහෙනම් බුදුරන් වහන්සේ දේශනා කරපු අනිත්‍ය දකින්න ලක්ෂණ තුන තමයි ඔය. අට්ඨියති හරායති jigucchati. ඒ බුද්ධ දේශනාව පැත්තකින් තියලා කායි කාගේ හරි මත කතා කරන්න ගියාම ඉතිරි නැති හින්දා ඔය කියන්නේ කියන්න ගියාම එයා පස්සේ හදාගත්ත බණ. එහෙනම් කෙනෙකුට මේ ජීවිතය ගැන මේ කය ගැන එපා වෙන්නේ. චන්දරාගයෙන් ලොකුවටම බැඳලා තියෙන කය අනේ මෙහෙම කුණු ගොඩක් නේද කියලා දවස ගානේ බලන්න පටන් ගත්තාම අනේ මේ ලස්සන කර කර මූණ හැඩ කර කර පාට කර කර හදන්නේ මේ කුණු ගොඩ නේද කියලා දකින්න දවසක් එනවා. මම මේ ආශා කර කර සිප වැළඳ ගන්නේ මේ කුණු ගොඩක් නේද කියලා දකින්න දවසක් එනවා. සමන්තම ලැජ්ජා හිතෙනවා. අන්න හරායිති දකිනවා. ඒ කරන කෝලම් වැඩ මොන පුහු වැඩද මේ කියලා ලැජ්ජා හිතෙනවා. ඒවා කරන්න මල මුත්‍ර ගොඩක් නේද මේ බදාගත්තේ, මේ සිප වැළඳ ගත්තේ මේ කුණු ගොඩක් නේද කියලා දකිනකොට ඕකට කොහොම රංකාදම් කියන්නද? නිකම් බොරු රැවටිල්න කියා තමන්ටම වචන කියන්න ලැජ්ජා එනවා. අන්න එක තියෙනවා හරායිති වෙනවා. තවත් ඒ දහම් දකින්න හැටි මේක පෙළෙනවනේ හැම පැත්තෙම. සැප හොය හොයා හදාගත්ත එක දහස් කාරයක් පෙළෙනවා. මොහොතක් ගානේ පෙළෙනවා. පෙළෙන එකක් ගන්න නෙමෙයි ලැහැත්තිලා අනන්ත සංසාරේ පටන් හද හද ආවේ. සුවදෙන එකක් ගන්න. සුවදෙන එකක් ගන්න හැදුනහම හලකට උපකරණයේ දහසක් දුක් දෙන එක. අර සුව බලාපොරොත්තුෙන් ඒ දුක වහ ගන්නවා. අවිද්‍යාවේ හැටි. දැන් මෙන්න මේක දැක්කහම මොනවද කාය? ඔන්න කාය තියෙන දකින්න බලවත්ම කාය පහක් තියෙනවා. හයක්. මොනවද? චක්කු කාය, සෝතකාය, ගානකාය, ජිවහාකාය, කායකාය, මනෝකාය. ඇසකන දිවනාසය ශරීරය මන කිව්ව ඔය සමූහ ටික. ඔය කාය කියන්නේ සමූහ. බාහිරක් තියෙනවා කාය ටිකක් ඔයාලට ගෝචර වෙන්න. රූපකාය, සද්දකාය, ගන්ධකාය, රසකාය, පොට්ටබ්බකාය, ධර්මකාය. තවත් කාය හොයන ලෝකේ නැහැ. ඔය තමයි ලෝකේ. සබ්බකාය. දැන් මේ කාය මොනවද ගන්නෙ? නිත්‍යයි සුඛයි අත්තයි කියලා ගත්තාම සත් කියලා ගත්තා. යහපත්. හොඳයි. වටිනවා. එහෙනම් කාය සත් කියලා ගත්ත දෘෂ්ටිය තියෙන්නේ මොකක් නිසාද? ධර්මයේ දැක්කේ නැති නිසානේ. කාය සත් යන දෘෂ්ටිය සක්කාය දෘෂ්ටිය ඔන්න නිරුක්තිය. ඔය කාය සත් කියලා ගත්තාම ඔය වචින් තවත් විග්‍රහ කරලා පෙන්නනවා තව ඈතට. නිරුක්තියෙන් කෙටියම ලස්සනට තෝරාගත්තා. නමුත් කමක් නැහැ. මොනවද විස්තර? විස්තර වශයෙන් පෙන්වන්නේ. ඔය සක්කාය දිට්ඨිය කියන වචනේ ගත්තාම ඔගේ විස්තර වශයෙන් පෙන්වනවා. ආත්ම දුට්ඨිය කියලා කතාවක් විස්තර වලට ගන්නවා. දැන් මේ ආත්ම කියන වචනේ ඒ කාලේ ඉඳලා පෙරපටන් හේතුකාරක තුනක් මුල් කරගෙන භාවිතා කරනවා ලෝකයා. මොනවද භාවිතා කරන්නේ? මේ ආත්ම කියන්නේ මොකක්ද අහපුවාම ඒක සදාතනිකත්වයෙන් යුක්තයි, සාරත්වයෙන් යුක්තයි, ඒක අවිපරිණාමිකයි, විපරිණාමයටපත් වෙන්නේ නැහැ. මෙන්න මෙහෙ මෙහෙ කරයි ආත්ම කියන්නේ කියලා එදා වේදයේ බබුණෝ කිව්වේ ඕකයි. ඔන්නේ දෘෂ්ටියට කිව්ව ආත්ම දෘෂ්ටිය. ඔන්නේ කියන ආත්ම දෘෂ්ටිය කියන එකක් අරගෙන ඔය ආත්මේ මේ කය නෙමෙයි කියලා හිතන සමහර අය කියනවා. මේ කයනවන කය ඇතුලේ තියෙන එකක් කියලා කියනවා. සමහර කිය නෑ නෑ මේ කයටයි තමයි ආත්මේ කියන්නේ. ඔය එක එකලාගේ මත. ඔන්නෝම ක්‍රමයක් තිබුණා. ඒ වගේම කයට නෙමෙයි හිතරයි ආත්ම කියන්නේ තව කට්ටියක් කියනවා. කය නම් මෙහෙ කැඩලා බිඳලා විනාශේලා යනවා, දිර්ලා යනවා. හිත කියන එක, මනස කියන එක, විඥානීය කියන එක එහෙම දිරන්නේ නැහැ. අන්න ඒකයි ආත්ම කියලා තව පිරිසක් කියනවා. ඉතින් විවිධ තර්කවාද. ඕවා නෙමෙයි ආත්ම කියන්නේ, ඕවා ඇතුලේ ආත්මේ තියෙන කියලා තව පිරිසක් කියනවා. ආත්ම ඇතුලේ ඕවා තියෙන කියලා තව පිරිසක් කියනවා. දැන් මේ වගේ විසි ආකාරයකට බෙදපු විග්‍රහයක් තියෙනවා. ඕකට කියනවා විවිස දිවිද සක්කාය දිට්ඨිය. රූපය මම වෙමි, මම රූපය වෙමි, රූපය තුල මා ඇත, මා තුල රූපය ඇත. ඔන්න රූපය පිළිබඳව සක්කාය හතරක්. වේදනා මම වෙමි, මම වේදනාව වෙමි, වේදනාව තුල මා ඇත, මා තුල වේදනාව ඇත. වේදනා පිළිබඳව හතර. නෑ නෑ ඕක නෙමෙයි සංඥාවටයි මම කියන්නේ. තව කෙනෙක් කියනවා සංඥාවයි මම නෑ. මම කියන්නේ සංඥාවයි. සංඥාව ඇතුලේ මම ඉන්නේ. මම ඇතුලේ සංඥාව තියෙන. ඔය ආදී වශයෙන් විවිධ ක්‍රමවේදින් ඔය එහෙකට හතර ගානේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහට හතර පහ 20යි 20 ආකාරයක දෘෂ්ටියක බැඳුනාම වීස දිවිද සක්කාය දිට්ඨිය කියලා ඔකට කිව්වා. එතන අපි ඔයදී ඔක්කොම කැටි කරලා ගත්තා දෙහිකට. වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ හතරම කැටි කරලා නාමස්කන්ධය කියලා ගත්තා. අර රූපස්කන්ධය කියලා ගත්තා නිට්ටික. නාමස්කන්ධයයි රූපස්කන්ධයයි කියලා ගත්තා. මේ ගතයි හිතයි කිව්වා නැත්නම් අපි තව විදිහකින්. දැන් ওই ගත හිත දෙක සාරයි කියලා ගත්ත එක තමයි සක්කාය දිට්ඨිය කැටි කරලා ගත්තා. දැන් ඉතින් ඔය සාරද අසාරද කියලා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දැක්කහම වැටහෙනවනේ. මේ කුණුගොඩේ කොහෙද සාරත්වය? මේ කුණුගොඩ හොඳයි කියලා හිතන හිත කොහොමද සාරත්වයේ කියුත්ත වෙන්නේ? මුලාවක් මිස. එහෙනම් මේ කුණුගොඩ පිළිබඳව බැඳිලා තියෙන හිතක් අවදාවත් සාරයි කියලා ගන්න පුළුවන්ද? අසාරත්වය සාරයි කියලා ගත්තා යමකි. එහෙනම් හිතෙන් ගන්න හරියක් හෝ ගතෙන් ගන්න හරියක් වලින් සාරත්වයක් වෙන් කරන්න ගියාම අන්න දකින්න පටන් ගන්නවා. දහම් දකින්නකොට අසූචි පිටක් අරගෙන කෝටු කෑල්ලක් ඉරට කෑල්ලක් අරන් පොඩ්ඩෙන් පොඩ්ඩ පොඩ්ඩෙන් පොඩ්ඩ අයින් කරා සාරත්වයක් කොතනකවත් දකින්න බැරුවා වාගේ. මේ කයේ කෙත් ටික වෙන් කළා, ලොම් ටික වෙන් කළා, නියපොතු ටික, දත් ටික, හන් ටික, මස් ටික, නහර ටික, ඇට ටික, ඇටමිදුළු ටික, වකුගඩු, හදමස, ඔය ආදී වශයෙන් කෑල්ලෙන් කෑල්ල වෙන් කළා බැලුවත්, ඊට පස්සේ කෑල්ලක් අරගෙන ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු, පඨවි ධාතු කියලා ධාතු හතරට වෙන් කළා, පැත්ත කර කළාත් එකකවත් ආත්මයි සාරයි කියන්නේ එකක් නැහැ කියලා දකින්න දවසක් එනවා. ඔන්න ඕක බලන්න තමයි ධාතු මනසිකාරී සහ දත්තින් සාකාරී කියලා ඒ කාලේ දුන්නේ සල්මස්ථාන. අද ඒවැ හේතු දකින්නේ නැහැ මොකද ඒක දින්නේ කියලාවත්. ඔන්න ඔහොම දැක්කහම ඔය කාය සත් කියන දෘෂ්ටිය විලරහම කියනවා සක්කාය දිට්ඨිය ඉවරයි. එහෙනම් ඕක දැක්කේ මොකෙන්ද? ලක්ෂණ තුනක් තුලින් අනිච්ච ලක්ෂණයයි දුක්ඛ ලක්ෂණයයි අනත්ත ලක්ෂණයයි යමක පිළිලා තියෙනවද? ඒ සියල්ල තුල සත් කියලා ගන්න දෙයක් නැහෙනි. ඒ කායයන් තුල සත් කියලා ගන්න දෙයක් නැත්නම් ඒ දෘෂ්ටිය ඉවරයි. ඔන්න එදාට කියනවා පළවෙනි ධර්මඥානෙ ලැබිච්ච මොහොත යම් මොහතක කල්යාණ මිත්‍ර සම්පත්තිය ඔකට අවශ්‍යයි. නැන්න සත්පුරුෂ හංසයේ වෙන්නේ අවශ්‍යයි. ඒ මොහොතේ තියෙන්න ඕනේ. ওই බණ ඇහෙන මොහොතක් වෙන්න ඕනේ සද්දාල්ම ශ්‍රවණේ ඕනේ. මනස සීන වලින් කල්පනාවෙන් අවධානයෙන් ඔක විමර්ශනය කරමින් ඉඳත් ඕනේ. ඒ වාගේම ඒ මොහොතේ ධම්මා ධර්ම ප්‍රතිපත්තියේ තමයි ඉන්නේ. එහෙම හිටියොත් එහෙනම් ওই කාරණා හතරට කියනවා සෝතාපන්න වෙන්න අවශ්‍ය කරන සෝතාපට්ටි අංග හතර. කවදා හරි ওই ටික ආවොත් අංග හතරක් පහළ වෙනවා. මොකද්ද? බුදුන් කෙරෙහි, දහම් කෙරෙහි, සංඝුන් කෙරෙහි, ශික්ෂාව කෙරෙහි අවිච්ඡා ප්‍රසාද කියන උතුම් ගුණයක් පහළ වෙනවා. විශාල පැහැදීමක්. ඒක හිතුවත් නැතත් ප්‍රතිඵලයක්. ඒක එනවාමයි. එහෙනම් ඒකට අවශ්‍ය කරන මූල ධර්මයේ බුදුදහම තුළ තියෙන්නේ ප්‍රඥාව තුළින් ලැබෙන ධර්මාබෝධයත් එක්ක ලැබෙන සීලයක්. ප්‍රඥා සීල සමාධි ඒ සමගින් අකම්පේ භාවය. අන්න ඒක තමයි අර ගැඹුරු හරිය. පටන් ගන්නෙ මොකෙන්ද? මූල ප්‍රඥාවේ සම්මාදිටියෙන් පටන් ගන්නවා. ඇයි සම්මා සමාධියට ඉඳන් පසුතලය හදා ගන්නවා මාර්ග පසුතලේ. ඔන්න ඔතෙන්දි ප්‍රඥාව පහළ වෙන්න උනේ ආයි සම්මා ඥාන. මොකද්ද? පූර්ව භාගන වන පළමුව පහළ වුණා. සම්මා සමාධිනික මාර්ගයක් ආවා. මගලෙන පසුව පහළ වී සම්මා ඥාන සම්මා විමුක්ති. අන්න සම්මා ඥාන පහළ වෙනලා චතුරාර්ය සත්‍ය දකින්න ඕන පහළ වෙනවා. අර සමාධිය ලැබෙනවා බණහගෙන ඉන්නකොට විදිය ලැබිලා. ඒ මොහොතේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පූර්ණ වෙනවා බලා ඉඳද්දි. චිත්ත ප්‍රසාදයෙන් නියම නිවන් දකින්න බණ ඇහෙනකොට ඒ සත්පුරුෂ පින්වතුන් ඉදිරියේ බණ අහනකොට කිසිම අඩුවක් නැතුව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිරෙනවා. ඒ මොහොතේ කිසිම මේ ලෝකය ගැන මතකයක් නැති වෙලා අනේ අසාර ලෝකික හැටි කියලා අනිත්‍ය ලක්ෂණේ, දුක්ඛ ලක්ෂණේ, අනාත්ම ලක්ෂණේ දැකලා හිටන් ගැඹුරු ධහමකින් සම්මා ඥානයක් පහළ වුණාම දුක්ඛේ ඥානං පහළ වෙනවා. ඒ සමගම දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං කියන චතුරාර්ය සත්‍ය දකින ඥානයෙන් දර්ශන ඥානිය පහළ වෙනවා. ඔකරගෙන සෝවාන් වුණා, සෝතාපන්න වුණා. අංගාවා වගේ කුඩා වගේ එකක් නෙමෙයි, ලයිලියක් පහළ වෙච්ච එකක් නෙමෙයි. එක එක මත තියෙනවා හොම තැනින් තැන. ඔය හොඳ මනා සිහි බුද්ධියෙන් ඉඳලා ලෝකේ අසාරයි යන්නේ මොනවා අල්ලන්නේ? නිදහස් වෙච්ච නුවණක් පහළ වෙනවා ලෝකේ අත්හැරිච්ච. කොච්චර සෑහළුද දැන්? මම මොනවද මෙච්චර කාල දැඟලුවේ? මෙච්චර කාල මහ තරඟ කර කර ගහ මරා ගන්න හද හද දැඟලුවේ මොනවා රකින්නද? සම්පූර්ණයෙන්ම නෙමෙයි ඉන්නේ. සතර අපා ගත වෙන මට්ටම ප්‍රතිච්ඡ දූෂිතාවේ ඉවර වෙන මට්ටම සුද්ධ වුණා ඉස්තෙල්ලා. ඒ තමයි සෝතාපන්න බුද්ධිලගේ සුද්ධතාවේ. ඔතෙන් දාපු ගම මුළු පෞල් ජීවිතය අහක් වෙලා කැලේ රින්ගන්න එහෙම යන්නේ නැහැ. ඒක එකලගේ මත ඒවා. පෞල් ජීවිතය හරි දැහැමින් සාමයෙන් ගත කරනවා. මොකක් නිසාද? වැඩක් නැති හිස් දේවල් දැන් පෞලේ කරන්නේ නැණි. ඔය තත්තරපත් වුණා නම් පත් වෙච්චයි. ඒ අයට තේරෙනවා වැඩක නැති හිස් දේවල් වලටමයි ලැබිච්ච ධනෙ කොච්චර වේදන් කළාද. මම කාලයේ ශ්‍රමයේ ධනෙ ඔවට්නි වීදං කළි. වැඩක් නැති හිස් දේවල් මට මොකද? හම්බෙච්ච වඩියෙන් කීයක් ලබ්ධ කරගෙන ඉච්චාද? වැඩක් ඇති ඒකද නිකන් බොරුවට මත් වෙන්නේ. මට වැඩක් නැහැ දැන් ඒවා. බොන කෙරා බීම ඉබීම වාක්‍යත් ඇරලා යනවා. වැඩක් නැති ඇඳුම් වලට ගියේ වීදං. වැඩක් නැති කෝලං වැඩ වල ගියේ වීදං ඔක්කොම අත්හැරලා ගිහිල්ලා අවශ්‍ය දේ විතරක් කරන්න පටන් ගන්නවා. මොනවද අවශ්‍ය දේ? ජීවත් වීමට අත්‍යවශ්‍ය කණ්ඩ ආහාරයක්, ඉන්න තැනක්, ලෙඩ බේතක්, ඉන්න වස්ත්‍රයක්. පැවිදුණත් ඕනේ, ගිහි වුණත් ඕනේ. ඒක නැතුව බෑ මැරෙනකම්. යුතුකම් විඩු කරන්නේත් ඔය ටිකෙන්. එහෙනම් යුතුකම් විඩු කරන්නලත් දැන් ධනෙ තියෙනවා. ඉස්සෙල්ලා මොනවටද? වැඩක් නැති හිස් දෙයක කාලය ගත කරලා හිටන් හම්බෙච්ච වැඩිය ඔක්කොම ඉවරයි. හම්බ කරපු වාදායම ඔක්කොම නැති වුණා. ජීවන විද වැඩි වෙන එකත් අඩු වෙනවා. සෝවාන් පුද්ගලයා ලෝකේ පහළ වුණා නම් එහෙම. කොච්චර වටිනාකමක්ද දන්නේ නැහැ. ලෞකික වාසයෙන් උත් මෙලෝ අභිවෘද්ධියට. පරලෝ අභිවෘද්ධිය ඒකාන්තයෙන් ලැබෙනවා. එහෙනම් මොකද්ද වෙන්නේ? මොකයි මොන සැකේද නැති වෙන්නේ? අනේ මේ ලෝකේ නිච්චද සුකද අත්තද කියලා තිබිච්ච සැකයක් තියෙනවා. ඇත්ත වශයෙන්ම අනිච්ච දුක් අනත්ත කියන එක ඇත්තද කියලා තේරෙනකම් ওই ධර්ම අවබෝධය ආවට පස්සේ ওই සැකේ නැහැ. එහෙනම් නැති වුණා මොකද වෙන්නේ? අන්න ඒ හේතුවෙන් අටපොලක සැක නැති වෙනවා කියලා කියන වචනයක් තියෙනවා. ඒක විග්‍රහ කරලා තියෙන හැටියටයි තේරෙන්නේ නැත්තේ. කංකහා දුරු වෙනවා. කංකහා දුරු වෙනවා කියන වචනේ තමයි සැක දුරු වෙනවා කියලා වචනේ කියන්නේ. ඒ අද අර්ථයට අද තියෙන හැටියට හදාගත්ත අර්ථ හදලා දින හැටි. එහෙනම් මොකද පෙන්වෙයි? කංකා විටිකිච්ඡා කියන්නේ නීවරණය පාපය. ඒක අයින් කරගන්න ඕන එකක්. එහෙනම් ඒ විලිකිච්ඡා කියලා කිව්ව වචනයක් තියෙනවා කංකා කියන එකත් එක සම්බන්ධ වෙලා. ඔය කංකා කියන වචනේත් අද සැක සැක කියන වචනෙම දාලා තියෙනවා. ඊට වඩා වැඩි දෙයක් ඔතන තියෙනවා. බුදුන් දකින්නේ ධර්මයේ දැකලා. ධර්මයේ දකින්නේ ප්‍රඥාවෙන්. ප්‍රඥාවෙන් සත්‍යය දකිනකොට අනේ මේ බඳු උතුම් සත්‍ය ධර්මයක් කවුද දේශනා කළේ ලෝකෙට? අන්නේ උත්මයා කොච්චර වැදගත්ද? ඒ උත්මයා කොච්චර ලෝකානුකම්පාවෙන් මේ සත්‍යය කියලා දුන්නද? ඒ උත්මයා නිතාද මාත් බේරුණානේ මෙච්චර කාලයක් ගිහිල්ලා. එහෙනම් ඒ උත්මයාගේ වටිනාකම මොනවා මනින්නද? ඒ උත්මයාට කියන්නේ ලෝඋත්තරා බුද්ධ කියලානේ. ඒ ලෝඋත්තරා බුද්ධ කියන වචනේ අත්තමට කියන්න හිතෙන්නේ නැහැ. උත්තම නාමයක් තියලා මිසක් කියලා හිතෙනවා. මොකද වෙන්නේ? අවිච්ඡා ප්‍රසාදයේ පහළ වෙලා. අවිච්ඡා ප්‍රසාදයේ කියන්නේ නොසැලෙන පැහැදීම කිය කී ඉන්නවා. ඉච්ඡ බව අව වෙලා. මොකක් නිසාද? නිච්චයි සුඛයි අත්තයි කියන මුලා දෘෂ්ටියේ ඉන්න කාලේ ලෝකේ වටිනාකම අසීමිතයි. ඉච්ඡතාවේ කැමැත්තෙන් බැඳිලා. ඒ නිසා ඇලෙනවා, දැවෙනවා, ගැටෙනවා ඉවරයක් නැහැ. පිච්චෙන මනසකින් හිටියේ, වික්ෂිප්ත මනසකින් හිටියේ. දැන් මොකද වුනේ? අනිච්චයි දුක්ඛයි අනත්තයි දැක්කල පස්සේ ඉච්ඡ බව භංග වෙනවා. ඉච්ඡාව වෙනවා. එතකොට ඇති වෙන විශාල සැනසුමක්. කවද්ද මේ තරම් නිමුනේ? කවද්ද මෙච්චර සැනසුනේ? මේ සත්‍ය ධර්මයේ දැක්කල පස්සේ අසාර රෝගය අත්හැරනකොට මේ සැනසුම ආවනේ. අන්න ප්‍රසාදේ අවිච්ඡ වීම. අන්නේ අවිච්ඡ වීම නිසා දකින්නේ මොකද්ද? ඒ උත්තරම මාර්ගයේ දුන්න පළවෙනි උත්තරයන් වහන්සේ ලෝකෙට දේශනා කළා නම් ඒ තමාගේ ප්‍රසාදයේ තුලින් මයින්ව වැදගත්කම බුදු පියාණන් වහන්සේගේ වැදගත්කම දකින්න මේක ලකිනා බුද්ධේ අවිච්ඡ ප්‍රසාදේ. අනේ මේ ධර්මයේ කොයිතරම් අගේද? තව කෙනෙක් මේක වටහා ගත්තොත් ඔහුත් මේ தත්ත්වයට පත් වෙනවනි. මේ ධර්මයේ වටිනාකම මොනවෙන් කියලා නිම කරන්නද? විමුක්තියට තියෙන එකම මාර්ගය මේ ධර්මයේ කියලා දකිනකොට අර ප්‍රසාදී ධර්මයේ කෙරෙහි පිහිටනවා. ඉතින් මේ බඳු උත්තරම ධර්මයේ ඇසුරු කරන උන්වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයක් ඇත්නම් ඒ සංඝ රත්නය කොච්චර නිවිලාද සැනසිලාද? ඒ සංඝ රත්නය ලෝකෙට කොච්චර නිදානන්ද? මේ සත්‍ය දාවේ ලෝකෙට ගෙනත් දෙනවා නේද? මාත් අද මේ බණපදයක් අහගත්තේ බඳු උත්තමයන් වහන්සේලා නිසා නේද? ඒ වරපුර නිසා නේද? කියා දකිනකොට සංඝේ අවිච්ඡා ප්‍රසාදේනවා. ඒතොර දකිනවා ශික්ෂණය වෙලා තියෙනවා. මොකක් නිසාද? අසාර ලෝකෙ අත්හැරීමෙන් නොවැළීමේ මිදීමේ ශික්ෂා කියන්නේ නිවන. අන්නේ නොවීමේ සැනසීමේ ස්වභාවය කොච්චර වටිනවා කියා දකිනකොට සික්ඛා පිළිබඳව ඔය අවිච්ඡා ප්‍රසාදේ නැගෙනවා. මෙන්න මේ ටික නැගෙනකොට මොකද වෙන්නේ? විශාල ප්‍රසාදයක් ඇති වෙනවා. මෙච්චර කල් ගණන් නොගත්ත කාරණා ගණන් ගන්නවා. දැන් මොකද්ද කලේ? කංක කිව්වේ මොකද්ද? ක අංක කංක. හැබැයි මම දන්නේ පාලි පද බෙදීම කොහොමද කියලා. ඕක තමයි නිරුක්තිය වෙන හැටි. කංකහ ක අංකහ කංකහ. අංකයක් දෙන්නේ නැහැ. මොකද ඒ වචනේ අපි ළඟ අදක් තියෙනවා. කවුද ක ගණන් ගන්න? අංකයක් දුන්නේ නැහැ. කංකහ වුණේ ඔහොමයි. ඔය කියන බණ කවුද ගණන් ගන්න? ධම්මේ කංක තියුණේ ඔහොමයි. ඔය හාමුදුරුවෝ කවුද ගණන් ගන්න? සංගී කංක තියුණේ එහෙමයි. අනේ ඔය කියන පිස්සු වැඩ. නිවන මොකද්ද ඒක? එහෙම ඔයිටලා කොච්චර හොඳ කරේ අද්දාගෙන ඉවිලා හිටින් වෙයිබා ඉන්න තියෙනවනะ. නිවන ගණන් ගන්නෙත් නැහැ. කංක ක අංක අංකයක් දෙන්නේ නැහැ. ඔන්නේ ධර්මයේද සත්‍යයේද අංකයක් දෙන්නේ නැති මොට්ට මෝල්ලු. උන්ට තියනවා කංකා. උන් කරන වැඩවනවාද? නිච්චයි සුඛයි අත්තයි කියන මුලායටපත් වෙලා හිටන් ඒ වට කරන කටයුතු කර යනවා මිසක්. ඔන්න ඔකට කියනවා විචිකිච්ඡා. ওই දෙකම පව්. ওই දෙකම මාර්ගයේ වැහෙනවා. කංකා විචිකිච්ඡා වැරදි කිව්වේ ඔන්න ඕකයි පව් කිව්වේ. ඔන්න ඕක සම්පූර්ණ ආර්ය බුද්ධිලයාගෙන් ওই දහම් අවබෝධයත් එක්ක ඇරිලා යනවා. ඔන්නෝගර කියන විදිකිච්ඡාව සදාහරම දුරු වුණා. කංකා විදිකිච්ඡා නෑ කිව්වේ ඕකයි. ධර්මයේ කෙරෙහි සැක නෑ කියලා ඔක කියනවා. තේරුම් කරලා දෙන්න ක්‍රමයක් නෑ. ඊට පස්සේ කියනවා සැකයක් නෑ කියන එක තේරුම් කරන්න ගියාම මොනම දෙයකට ඒකෝවන් නම් සැක කරන්නේ. හැබැයි මහානාම කියන සාක්‍ය කුමාරයා සෝවාන් වෙච්ච, හත් අවුරුද්දෙන් සෝවාන් වෙච්ච කෙනෙක්. මේ සෝවාන් වෙලා හිටපු සාක්‍ය කුමාරයා බුදුරන් වහන්සේ හම්බෙන්න නිතර එනවා. බණත් අහනවා. සංඝයා වහන්සේලා ඇතුලේ ඉන්නවා. අපපස්ථානත් කරනවා. හරි චිත්ත ප්‍රසාදයකින් ඉන්නවා. ওই තරුණ කාලේදී එක දවසක් ඇවිදලා බුදුරන් වහන්සේට කියනවා, අනේ ස්වාමීනි, ඔබ වහන්සේ ඉදිරියේ මේ සංඝ රත්නයේ ඉදිරියේ මේ ධර්මයේ ශ්‍රවණය කරමින් ඇසුරේ ඉන්න කෙනා මට හරි සාන්තයි. හරි නිමිලා. ඒ වුණාට ස්වාමීනි, ඇත්හලට යනකොට අස්හලට යනකොට ඒ වගේම තවත් කඩවීදී වලට ගිහිලා තමන්ගේ කටයුතු කරන අය බලපුවාම ඒ වෙලාවේදී මට ඇති වෙන මානසිකත්වයේ බැලුවොත් එහෙම සමහර ඒලට සේවකින් දොස් කියනවා. වැඩ හරියට කරන්න නැතුවම ඒ විලාදී තරහ එන ගතියක් එනවා. මෙන්න මේ විලාදී බයක් හිතෙනවා. මලොත් එහෙම මං අපායයි කියලා. මොන සැකේ දැරලා තිබුණේ එහෙනම්? අපායයිද කියන සැකේ ඇරලා තිබුණෙත් නැහැනේ. ඊට පස්සේ තව දෙයක් වෙනවා. මහානාම බය වෙන්න එපා. මහානාම බය වෙන්න එපා. මේ වටිනා දහම ඔබ අවබෝධ කරලා තියෙන්නේ. ඔබ අපායයන් නැහැ කවදාවත්. ඒක වෙන්නේ නැති දෙයක්. දැන් බුදුරන් වහන්සේ මෙච්චර දේශනා කරපුවාම සැක ඇරුණා නම් ආයිත් ඇදින් දවසක් කියනවා, අනේ ස්වාමීනි, ඒ වුණාට ඒ විලාදී මම මැලොත් එහෙම අපායයි කියලා මට බය හිතෙනවා කියලා ආයිත් කියනවා බුදුරන් වහන්සේ. බුදුරන් වහන්සේ නැවත කියනවා, මහානාම බය වෙන්න එපා, මහානාම බය වෙන්න එපා. තුන් වතාවක් කියනවා. ඔබට එහෙම එකක් වෙන්නේ කො පිළිගත්තද? ඒ සැක ඇරුන්නේ නැහනේ. නැවත දවසක් ඇවිදිලා කියනවා තුන්වෙනි වතාවට. බුදුරන් වහන්සේ සල්ගස් දෙකක් පෙන්ලා කියනවා, මහානාම අර සීට් පීට් නැති තල් ගහට කිව්වනම් මම ධර්මාභිසමී ලැබලා තිනවා කියලා. සියක් අවුරුද්දක් ඔය සල්ගත් එක නිර්පදිතව ජීවත් වෙනා මිනිස්සෙක් ගැන කවර කතාවද? ඔබ බය වෙන්න එපා. ඔබ කවදාවත් අපාගත වෙන්නේ නැහැ. ඊ අපාගත වීමට හේතු වෙන්නා වූ යම් කිසි දහමක් තිබෙනම් ඔබ ඒකෙන් නිදහස්. මෙහෙම කිව්වට පස්සේ අර සැක ඇරුණි. දැන් ලෝක සම්මත සැකේ නම් එතක තිබුණනේ සෝවාන් ගිලා හිටපු මහා නාමට. එනම් මොකද්ද තිබුණ නැත්තේ? කාංකා විදිකිච්ඡා. ඒ කියන්නේ බුදුරයන් වහන්සේ ගණන් ගන්නවා ඒකෙනි බුදුරයන් වහන්සේ කෙරෙහි භක්තියෙන් ගෞරවයෙන් කටයුතු කළේ. අනිත්‍යයි කියන එක ගණන් ගන්නවා ඒක නා වෙනස් වෙන්නේ නැහැ. දුක්ඛය අනත්තයි කියන එක නම් කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒක ගැන ප්‍රශ්නයක් නැහැ. කොයි වෙලාවකවත් මාර්ගඵල ලාභී සෝවාන් වෙච්ච කෙනෙක් අනේ මට නිත්‍ය දේකුත් තියෙනවාද කියලා හිතෙනවා වෙලාවට කියලා. එහෙම එකක් නම් කියවෙන්නේ නැහැ. මේ අනිත්‍ය දේ දුකයි කිව්වට මේක සුඛයට හේතු වෙන හේකුත් තියෙනවනේ. එහෙම එකක් තියෙන්න පුළුවන් නේ කියලා එහෙම එකක් ඉන්නේ නැහැ කවදාවත් සෝවාන් වෙච්ච සම්පත. අනත්තං අසාර කට්ටේ නාති. අනත්තා කියන්නේ සාරයක් නැහැ, හරයක් නැහැ. මේ ලෝකේ අහවල් තියෙන හරයක් තියෙනවා කියලා අපිට නිගමනය කරන්න පුළුවන් කියලා කවදාවත් එහෙම වචනයක්, එහෙම දෘෂ්ටියක් ඉන්නේ නැහැ. මෙන්න මේ தත්ත්වය තමයි සෝතාපන්න බුද්ධයාට ලැබෙන විදේසත්වේ. එයා දන්නවා මම මේ දහම් අවබෝධය ලබා ගත්තේ ඉඳගෙන ඉඳලවත්, හිටගෙන ඉඳලවත්, සක්මන් කර කර ඉඳලවත්, එහෙම එකකින් නෙමෙයි. සීල් සමාදන් වෙච්ච හින්දාවත්, එහෙම නැත්නම් සීල් වෙන එකක් කරපු හින්දාවත් නෙමෙයි. බණහලා හොඳ සිහිනුවණින් මෙනෙහි කරනකොට මට ප්‍රඥාවට වැටහිලායි මේ தත්ත්වය ලැබුණේ. මේක ප්‍රඥා මූලිකයි, චරිත මූලික නෙමෙයි. මෙන්න මේක දකිනවා. කොච්චර වෘත පරාමර්ශනය කර කර හිටියත් ප්‍රඥාව පහළ වුණේ නැත්නම් ධර්මාවබෝධය ලබන්න බෑ කියලා දකිනවා. එහෙනම් මාර්ගඵල අවබෝධය ප්‍රඥා මූලිකවයි සිද්ධ වෙන්නේ කියන වචන ගැන සැකයක් නැහැ. වෘත පරාමර්ශයෙන් වුණා. නිවන් දකින්න වෘත පරාමර්ශනය කරන්න ඕනේ කියන ප්‍රශ්නේ නැහැද? හැබැයි උපනිශ්‍රේ වෙන වෘත තියෙනවා දන්නවා. මොන වෘතේ රැක්කත් ප්‍රඥාව පහළ කරගත්තොත් තමයි නිවන් දකින්නේ කියලා දන්නවා. ප්‍රඥාව නැත්නම් එහෙම මොන වෘතේ රැක්කත් නිවන් දකින්න බෑ කියලා දන්නවා. ඔන්න ඔය ටික සෝවාන් පිටිරට සක්කාය දිට්ඨි විදිකිච්ඡා සීලම්පත පරාමාස කියලා ඔය ටික අහක් කියලා සුද්ධ වෙන්නට ඔන්න ඔය ටිකයි එන්නේ. ඒක අපි ඔයිට වඩා තවත් මේකට විග්‍රහ කරන්නේ පළවෙනි ප්‍රශ්නේම තමයි අද උගාක් විග්‍රහ කළේ. අත්‍යවශ්‍ය වෙන දෙයක් නිසා ඉතින් ඔය ටිකෙන්වත් තේරුම් ගන්න ඕනේ. ඔක ගැඹුරේ හැටි, අනිත්‍ය වෙන හැටි, දුක් වෙන හැටි, අනාත්ම වෙන හැටි නිතර මෙනෙහි කරන්ඩ, ශරීරයේ කොටසෙන් කොටස හරයක් නැති බව දකින්ඩ, කෑලි වලට වෙන් කළ බලපුවාම මොන හරයක්ද කියලා දකින්ඩ, කෑලි කෑලි එකතු කරුවාම එන මායා දර්ශන නේද මේ ලෝකේ තියෙන්නේ? අපි නම් තියාගෙන ඉන්නේ ඔය කෑලි 32ක් එකතු කරපු විවිධ හැඩතල වලට නේද කියලා දකින්ඩ පුරුදු වෙන්න ඕනේ. ඕවා වෙන් කළා බලපුවාම පස් ජල ගිනිසුලන් හතරට ගියාට පස්සේ කෝ එක කෑල්ලක්වත් කායි කෑලි කියන්නේ? පොදු ලෝකේ තියෙන ධාතු හතරේ කෑලි මිසක්, ධාතු හතර මිසක් වෙන එකක් නැහැ. ධාතු කුසලතාවයෙන් ඔහොම දකින්න පුරුදු වෙන්න ඕනේ. එතකොට අර මමත්වයේ හිඳෙනවා ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා ගිහිල්ලා අනේ අසාර ලෝකෙක ඇති කියලා. දහම් දකින්න උපනිසිරි ලැබෙන අය නුවණ ඔය ක්‍රමයට ප්‍රගුණ කරගන්න ඕනේ. එතකොට දහම් අවබෝධය ලබා ගත්ත හැකි. අද මේ පළවෙනි ප්‍රශ්නෙට තමයි මේ තරම් වෙලාවක් විග්‍රහ කෙරුණේ. දැන් ඉතින් මේ ප්‍රශ්නෙට උත්තර දුනහම මෙතන තියෙන ප්‍රශ්න වලින් 75%ට වැඩිය විසඳිලා ඉවරයි. එක ප්‍රශ්නයක් ගත්තාට බලපුවාම මේක වෙන්නේ.